रत्नदीप जन्मभूमि
जन्मभूमि श्रीलंका
दीप विजय अपे उदार
අද 2018 බක් මාසේ 4 වෙනි බදාදා සුපුරුදු පරිදි අද ජන්මභූමිය අසන්නන් හා මව්බිම තොරතුරු බෙදා හදා ගන්නයි අපි මේ සූදානම් වන්නේ. ඉන්ද්‍රා, රොෂාන්, රාණි සමග ගාමිණී මේ මැදිරියේ ඒ සඳහා සැදී පැහැදී සිටිනවා. අද අපි මව්බිම තොරතුරු සමගින් කලාව, කාලීන තොරතුරු, ඉතිහාසය සමග සංස්කෘතිය මාතෘකාකටගත් කතිකාවක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.
बोलो गबे निधान भी
आगे
कैसे बोलो गबे निधान भी ए आगे kandai tala matun pet
sindu parvanam tala matin pedi
patmare nuyen sugandhi ran karal namama
සම්මානයට පාත්‍ර වූ පරිසරවේදියා ඉන්ද්‍රදායමනි කොළඹගේ ඉදිරිපත් කිරීමක්.
මිනිසා විසින්ම සිදු කරන පරිසර හානිය මගින් මිනිසාටම විඳින්නට සිදුවී ඇති හානිය සුළුපටු නොවේ. පරිසරය විනාශ කිරීමට පෙළඹෙන මිනිසා අතින් සිදුවන බරපතලම හානිය සිදුවන්නේ ගස්වැල්වලටයි. මිනිසාට ජීවත් වීමට අවශ්‍ය කරන හුස්ම පොද පවා ලබා දෙන ගස්වැල් විනාශයෙන් පරිසරය විනාශ වී ලෝකය මාරු කතරක් වීමේ අවදානමට අද සියලු දෙනාම එකසේ දායක වී ඇති බව පෙනේ. තමන්ගේ ප්‍රයෝජනයට ගසක් වැලක් කපා ගන්නා මිනිසා නැවත පැලයක් සිටිය යුතු බව අමතක කරයි. ඒ අමතක වීම මුළු මහත් ලෝකයේම ව්‍යාසනය බවද අමතක නොකළ යුතුයි. ආත්මార్థකාමී මිනිසුන් මේ පාපකාරී ක්‍රියාවට එක්වත් ලෝකයට පරිසරයට මිනිසාට ආදරය කරන මිනිසුන්ද මේ ලෝකයේ නැතුවා නොවේ. මා මේ කියන්නට යන කතාවේ සිටින මිනිසා ජීවත් වන්නේ අපේ අල්ලපු රට ඉන්දියාවේ. ගසක වටිනාකම ලෝකයට කියා දුන් මේ උතුම් මිනිසා ජාදේව් පයෙන්. ජාදේව් වාසය කරන්නේ ඉන්දියාවේ ඇසැම් පෙදෙසේ, ජොහාට් පෙදෙසේ. ඔහු කෙලේ වනාන්තර ආශ්‍රිත පුංචි රැකියාවක්. දවසක් තම ගම අසලින් ගලා යන බ්‍රහ්මපුත්‍ර ගංගාව ළඟට ගිය වෙලාවේ ඔහුට අපූර්ව අදහසක් පහළ වුණා. එම බ්‍රහ්මපුත්‍ර නදී අසබඩ යාව ඇති දිගු වැලි බිමක් ඔහුගේ ඇස ගැටුණා. ඒ කිසිම ගහක් කොළක් නැති තනිකර වැලි කතරක්. මේ වැලි කතරේ ගස්වැල් ටිකක් වැව්වොත් හොඳ නේදැයි ඔහුට සිතුණා. මේ අදහස ඇතිවීමට කර්ම කීපයක් හේතු වුණා. ඔහුට දකින්නට ලැබුණු එම වැලි බිමේ තැනින් තැන සර්පයන් සිය ගන්නගේ මල සිරුරු. කිසිම තෙත් බවක් නැතිකමින් කාෂ්ඨක උෂ්ණය නිසා ඌ මරණයට පත් වී ඇති බව ඔහුට වැටහුණා. ඒ බ්‍රහ්මපුත්‍ර ගඟ ගලා ඒ පළාතම යට වී ගිය නිසා මිනිසුන්ගේ ගෙවල් දොරවල් හා සියලු සේ සත ජල රකුසා විසින් ගිල ගන්නා බව ඔහුට වැටහුණා. ඒ සෑම වසරකම වාගේ සිදු වුණා. ගෙවල් පමණක් නොව කිලෝමීටර් 200ක් පමණ ඈතින් තිබූ ඉතා පැරණි දේවාලද ජල පහරින් විනාශ වී ගියා. මෙතන ගස්වැල් වලින් පිරි උද්‍යානයක් ඇති කළොත් ගංගාවට තම ගම්බිම් විනාශ කිරීමට පැමිණීමට අපහසු විය හැකි නේදයි ඔහුට සිතුණා. ජාදීව් කියන්නේ බොහොම පුංචි මිනිසෙක්. අපේ රටේ වුණත් අවකෙන බුදුරුව වගේ මහ කළු ගලකින් කරුණා වැදිරෙන යෝග බුදුරුව හැදුවෙත් ලොකු මිනිසු නෙමෙයිනේ. ඒත් වැලි කතරට ටිකක් එහැන් නිදල්ලේ ගලා ගිය බ්‍රහ්මපුත්‍ර ගඟට මේ පුංචි මිනිසාගේ කල්පනාව දැනෙලා වගේ හිනා ගියා. බ්‍රහ්මපුත්‍ර කියන්නේ එසේ මෙසේ ගඟක් නොවේ. ලොවිශාලම ගංගා වලින් එකක්. හිමාලය ආශ්‍රිත ගිනිකොන ටිබෙටයෙන් ඇරඹෙන ගඟ කිලෝමීටර් 2900ක් දුර ගෙවා බෙංගාල බොක්කටයි වැටෙන්නේ. මේ වගේ ජල සම්පන්න ගඟක් එක්ක හැප්පෙන්න අහලපාල මිනිස්සුන්ට හිතුනේ ජාදේව්ට පිස්සු හැදීගෙන එනවා කියලයි. තමාගේ බිරිඳට සිදු කළ දුක් මුසු මරණයට පලිගන්නට කන්දක් එක්ක හැප්පිලා ඒක මැදින් පාරක් කැපු මිනිහකින් දියාවේ හිටියානේ. ඒ වගේම ඒ ජාදේව්ත් ඒ මිනිහා වගේම පසු බැස්සේ නෑ. තමාගේ අදහස කොහොම හරි ඉටු කරගන්න අධිෂ්ඨාන කරගත්තා. ඒක විතරක් නෙමෙයි ඒක පටන් ගත්තා. ඔහු මුලින්ම කළේ කුඩා උණපැල 20ක් විතර මල්ලක දමාගෙන පයින් ගොස් ඒවා වැලි කතරේ බ්‍රහ්මපුත්‍ර ගංග නිම්නයට වැලි බිමේ තැනින් තැන සිටුවීමයි. වසරක පහක කාලයක් ගත වෙද්දී කිලෝමීටරයක දුරක් ආවරණය කරන පරිදි පැල සිටුවීමට ජාදේව් සමත් වුණා. ජාදේව් මේ කළේ තනිවමයි. කිසියෙකුගේ හෝ සහයක් නැතිවයි. මම මේ ගැන කැලෑ දෙපාර්තමේන්තුවට කීවත් ඔවුන් මාව ගණන් ගත්තේ නැහැ. ඔවුන් කීවා පුළුවන් නම් ගස් සිටුවන්න කියලා. ඊට පස්සේ තමයි මම මේ කාර්යය පටන් ගත්තේ. එහෙත් ඔහුට පවුලේ අය හැකි හැම විටම උදව් වුණා. ජාදී විවාහුනේ වයස 39 දී. ඔහුට දියණියකුත් පුතුන් දෙදෙනෙකුත් සිටිනවා. ඔහු මේ අන්දමට වසර 30ක් තිස්සේ රෑ දෙවල් නොබලා මේ පුදුමාකාර වගාව කරගෙන ගියා. ඔහුගේ මුළු දවසම ගෙවී ගිය මේ සඳහායි. හිරු නැගීමට පෙර පාන්දර 3ට හැරෙන ජාදීව් කුඩා ඔරුවකින් හා බයිසිකලයකින් කිලෝමීටර් 8ක් දුරක් ගෙවා වගා බිමට යනවා. ආපසු ගෙදර එන්නේ හිරු බැස ගොස්කුම්මන් අඳුර වැටුණාට පසුව රාත්‍රී ආහාරය සඳහායි. මේ අසාමාන්‍ය දිරිය මිනිසාගේ වෑයමට උදව්වට වගේ ඔහු සිට වූ පැලදළු රිකිලි අතු ඉටි දමමින් මහා වෘෂ බවට පත්වෙන්නට පටන් ගත්තා. මේ අන්දමින් දවස් ගෙවී ගිය නොදැනීමයි. ඒ දැන් තියෙන තත්ත්වයේ සහ මුලින් වෙනස් දැන් වසර 30ක් ගත වෙලා ගිහින් එදා තරුණයෙකු ජාදේව්ත් වයසට ගිහින් එදා වැලි බිමක්ව තිබූ බිම් කඩාද ඝන වන දහනක් ගස් 2500කටත් වඩා එහි වැවිලා ඔහු සිට වූ අලිතුරුණ වර්ගය මිනිස් උසට වැවිලා උණ පඳුරු තේක්ක බාගුඩා අඹ ගම්බාරි ඇපල් මල්බෙරි කොස් පීච් බානියන් ඒ වගේම බෙහෙත් පැලෑටි වලින් මුළු උයනම පිරিলা බලන්නත් පුදුමයි මුළු වනපෙතම අක්කර 1360කටත් වඩා විශාලයි බ්‍රහ්මපුත්‍ර ගඟා ඉනේ උස් පවුරක් වගේ ඉන්නේ උජාරුවට වගේ දැන් ඉතින් ගඟ දෙගොඩ තල ඇවිත් ගම යට කරන්න හිතට තරම් ලේසි නෑ එදා හිනා වුණු මිනිස්සු කට ඇරගෙන මේ මහා විශ්මය දෙස බලා ඉන්නවා තනි මිනිහෙකුට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා යෝන් හිතන්නේ ඒත් ඒක නිකම්ම සිතුවිල්ලක් නොවන බව ජාදේව් පෙන්වා දීලා තිබෙනවා දැන් ඒ වනදහනට නමක් තියෙනවා ඒ මොලේ ෆොරෙස්ට් කියලා ඒ අරුත දැවැන්ත උද්‍යානය යන්නයි මෙතෙක් පිට වී ගොස් සිටි වන සතුන් දැන් ඒ වනයට ඇවිත් බෙංගාල කුටියන් මුවන් වල්ලූරන් ගිජුලිහෙනියන් විවිධ කුරුළු ජාතීන්ගෙන් උයන පිරිලා මේ අතර ඡායාරූප ශිල්පියෙකු ජිතු කලෙට ඔහුගේ උද්‍යානයේ ඇවිද ගොස් ඔහුගේ සියලු දිරිය කතාන්තරය ඇතුළත් කොට කැලෑවේ මිනිසා ෆොරෙස්ට් මෑන් නමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළා ප්‍රාදේශීය සිදු කළ මේ මහා ව්‍යාපෘතියේ අගේ අඳුනාගත් එකල ඉන්දියාවේ ජනාධිපති අබ්දුල් කලාම් ඔහු ඉන්දියාවේ කැලෑ මිනිසා යනුවෙන් නම් කළා 2012දී ජවහර්ලාල් සරසවිය ඔහුට ෆොරෙස්ට් මෑන් ඔෆ් ඉන්දියා යන ගෞරව නාමය ප්‍රදානය කළා ඒ සමගම ඉහළ සම්මානයක් වන පද්මශ්‍රී සම්මානයද ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරනු ලැබුවා. මේ අයුරින් ඔහුට ගරුනම් මුගලායවා. ඔහු නිතතින්ම තම පවුලේ රටේත් වීරයා බවට පත් වුණා. අපි ජාදේ විදිරියේ ලැජ්ජාවට පත් වුණා. තනි මිනිසෙකුට මේ තරම් දෙයක් කළ හැකි වේය අපි සිතුවේ නෑ. ඔහු මේ සඳහා වසර 30ක් ගත කරලා තියෙනවා. ඔහුගේ කැපවීම ශ්‍රේෂ්ඨයි. මේ කැලැඹීම පරීක්ෂාවට පැමිණි වන නිලධාරියෙකු කියා සිටියා. ඔහු මහා පොළව වාසයේ සුදුසු බිමක් බවට නිර්මාණය කරලා කිසි සෙවණක් නැති වැලි කතරක් ඔහු වාසයේ සුදුසු වනපෙත බවට හරවලා මේ අතර චිත්‍රපට නිෂ්පාදකයෙකු ආර්ති ශ්‍රීවස්තවා විසින් ජාදේව් මේ කාර්ය වන ජීවිතයේද ද ෆොරෙස්ටින් ලයිෆ් නමින් වෘත්තාන්ත සිනමාකට නගා තිබෙනවා විනයක් වර්ණම් මේ ගැන බොහෝ ලිපි ලියා තිබෙනවා විලියම් ඩග්ලස් විසින් නිර්මාණය කළ ලද ෆොරෙස්ට් මෑන් චිත්‍රපටිය 2014 කැනන් සිනමා උළෙලේදී හොඳම වාර්තා සිනමාවට හිමි සම්මානය දිනුවා. මගේ ඉලක්කය උනේ සෑම විටම රටට යහපතක් කිරීමටයි. ජනාධිපතිවරයා පවා පොළොවට යහපතක් කළ යුතුයි. එසේ නොවුනොත් කිසිවක් ඉතිරි වන්නේ නැහැ. පාසලේ සෑම සිසුවෙකුම ගස් දෙකක් සිටුවන්නේ නම් අනිවාර්යෙන් රට හරිත ඉන්දියාවක් කරා යනු නියතයි. ඒ නිසා පරිසර විද්‍යාව පාසල් විෂයක් කළ යුතුයි. ජාදේව් කියන්නේ එහෙමයි. ජාදේව් ඔහුට දෙවියන් දුන් දෑතින් කළ මේ මහඟු කාර්ය හිතක් පපුවක් නොමැතිව මහා වනස්පතින් කපා හෙලන නොමිසින්ට ගැසූ අතුල් පහරක් වගේ. අපේ රටේ සමහර අය තම දෑත භාවිතා කරන්නේ ගස් වවන්න නෙමෙයි කපන්න. ජාදේව් කියන විදියට අපේ රටෙත් මෙවැනි මිනිසුන් ඉන්නවා නම් මොනතරම් අපූරුද. ජාදේව් ආදර්ශයට ගන්නට හැකි කිසිවෙකු අපේ මව්බිම තුළ පහළ වේවායි අපි දුපතමු. කතාව මා පතනා හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා දෙම පැහිලා නැහැදේලා සිත මාගේ සුව විඳිනා දෙම පැහිලා නැහැදේලා සිත
අද කතාව මා පතලා හැඟුම් වී පිමිලා ඔබ නිසාම මානි වෙනා
ගීත කියන්නේ අපේ දෙසවන් වගේම හිතත් සංසවන නිර්මාණ සමහර ගීත අපේ හදවත්වල නිදන්ගතවන්නේ ඒ නිසාමයි ඒ වගේ හද දිනු ගීත අහලා විතරක් මදි ඒවා නිර්මාණය වුණේ කොහොමද වස්තු බීජයන් සජීවී අත්දැකීම්ද ඒවා ලියුණේ කාටින්ද ඒ ගීය පද රචකයාගේ පෞද්ගලික අත්දැකීමක්ද සංගීතවත් කළේ කවුරුන්ද මේ වගේ දේවල් හොයන්න රසිකයා ආස වෙනවා
අද අපි ජන්මභූමි අසන්නම් වෙනුවෙන් එවැනි ගී කීපයක් තෝරගත්තා මෙම ගීත සියල්ලම පුංචිතිරේ දැනට තිරගතවන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ගීතයි දැනට තිරගත ගතවන ටෙලිනාට්‍ය අතරින් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය අතිමහත් ප්‍රේක්ෂක ජනතාවක් වසඟයට පත් කරගත් ටෙලිනාට්‍යයක් බාල මහලු තරුණ හැම දෙනාම ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යයක් දෙවෙනි ඉනිම
ශ්‍රීමත් භද්‍රය අවයනේ සුන්දර සිදුවීම් රැසක් තේමා කරගත් මේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂක හදවත් ඇදබැඳ ගැනීමට හේතු කීපයක් තිබෙනවා. තිර රචනයට, අධ්‍යක්ෂණයට, සංගීතයට හා ගායනයට හවුල් වී සිටින්නේ තරුණ පිරිසක්. පියසෙනහස ආහිම වූ නමුත් දිරිය මවකගේ ආදරණීයත්වය හා රැකවරණය යටතේ හැදෙන වැඩෙන අනුහස් ඉගෙනීම ක්‍රීඩාව වගේම සමාජ සම්බන්ධතාවන්ද එකසේ සමබර කොටගෙන ගලා යන ආදරණීය චරිතයක්. එම චරිතයට සාපේක්ෂව ප්‍රතිවිරුද්ධ චරිතයක් වන අවන්තගේ චරිතය ඉහළ පෙළන්තියේ සල්ලිකාර පවුලක හැදෙන වැඩෙන අකීකරු පුතෙකුගේ චරිතයක්. මේ දෙදෙනාගේම පියා එක් අයෙක් වූ නමුදු හැදෙන වැඩෙන පරිසරය අනුව පරස්පර විරෝධින් දෙදෙනෙකු වී ඇත. ඒ සිදුවීම් තුළින් නිර්මාණය වූ ගැටුමක් කතා සන්දර්භයේ වී ඇත.
දෙවෙනිම කතාව තුළ ගලා යන සරල සිදුවීම් තුළින් සමාජයේ සිදුවන අගතීන් අක්‍රමිකතාවන් බලපුලුවන්කාරකම් ඉර්ෂ්‍යා ක්‍රෝධයන් පමණක් නොව යුක්තිය සාධාරණත්වයද ඉස්මතු කරමින් සියුම් සමාජ විවරණයක යෙදෙනවා. තරංකාරී සමාජයක තමන්ට ළඟාවිය නොහැකි නොයෙකුත් භෞතික ඉලක්කයන් කරා දිවවීමට යොදාගත් රේස් අස්වැයන්ගේ තත්ත්වයට තම දූදරුවන් පත් කරමින් සිටින දෙමව්පියන්ටද අසීමිත සැප සම්පත් කරා දිව යන දූදරුවන්ටද දෙවෙනිම ටෙලි නාට්‍ය තුළින් ඉගෙනගත හැකි දේ අනන්තයි.
ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, අංජුලා රාජපක්ෂ, හිමාලි සයුරංගි, පීරන්වල, පල්ලිත සිල්වා, රෙක්ස් කොඩිපිලි වැනි සම්භාව්‍ය ගණයේ නළු නිලියන් මූලික කරගෙන නවක නළු නිලියන්ගේ දක්ෂතා ඉස්මතු කර ගැනීමට අධ්‍යක්ෂකවරයා දරූ උත්සාහය අතිසාර්ථක වී ඇත. අනුහස්ගේ චරිතයට පණපෝන රවින් කනිෂ්ක මෙන්ම අවන්තගේ චරිතයට පණපෝන කේෂාන් ප්‍රනාන්දුද අති විශිෂ්ට රංගනයක යෙදෙයි. රවීන් කනිෂ්ක ඇතුළු එහි රංගපාන යෞවනයන් කීප දෙනෙක්ම ඉහළ ගායන කුසලතා ඇති අය වෙති.
දෙවෙනිම ලයිව් ඉන් කොන්සර්ට් නමින් ලෝකයේ බොහොමයක් රටවල ශ්‍රී ලංකිකයන්ගේ රසස්වාදනය සඳහා සංගීත ප්‍රසංග පැවැත්වීමට රවීන් කනිෂ්ක හෙවත් අනුහස්, කනිෂ්ක ප්‍රසාද් චබියා අධ්‍යක්ෂ සරංග මෙන්ඩිස්ටද ආරාධනා ලැබී ඇත. දැනට ඩුබායි, ඉතාලිය, ජපානය, ඔස්ට්‍රේලියාව වැනි රටවල මේ ප්‍රසංගය ඉතා ජනප්‍රිය වී ඇත.
ජූනි මාස 9 වැනි දින ඕක්ලන්ත නුවරදී ශ්‍රී ලාංකීය ඔබටද දෙවැනිම ලයිව් ඉන් කොන්සර්ට් දැක ගැනීමට දැනට කටයුතු සංවිධානය කරමින් පවතී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමය මේ සඳහා සංවිධාන කටයුතු කරමින් සිටින අතර යථා කාලයේදී ඔබට වැඩි විස්තර දැනගත හැක. දිනය වෙන් කරගන්න ජූනි 9 වෙනි.
සුන්දරයි. වඩාත් සුන්දරත්වයෙන් පිරුණේ අපේ පාසල් කාලයයි. පාසල් කාලයේදී ජීවිතය අතිශයින්ම සරල වූත් නිදහස් වූ බවත් කිව යුතුද. දෙවෙනි නිමේ මේ ගීතේ රූප රාමු අපව අතීතයට කැඳවාගෙන ගොස් අපේ පාසල් කාලයේ විනෝද චාරිකා අධ්‍යාපන චාරිකා අපට මතක් කර දුන්නා. දෙවෙනි ඉනිම බාල තරුණ මහලු කවුරුත් 100 රසවින්දන නාට්‍යයක් බවට පත් වූයේ එම කතා මාලාව අපව අපේ යෞවනය කරා ඇදගෙන යන නිසායයි මට සිතේ. අපේ පාසල් කාලයේදී ජංගම දුරකථන අපර නොතිබුණත් ඒ වෙනුවට පෙම්හසුන් හුවමාරු අයුරු ඔබට මතක ඇති. ජංගම දුරකථනයකින් කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් තුලින් ක්ෂණිකව ඔවුන්ට මුණ ගැසිය හැකිවුවත් පෙම්හසුනකට පිළිතුරු ලැබෙන තෙක් අප ගත කළ දින ගණන් මීටත් වඩා රසවත්යයි මට සිතේ.
මේ සවන් දෙමින් සිටින්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සාදර අනුග්‍රහයෙන් සෑම බදාදා දිනකම රාත්‍රී 8:15ට ගුවන්ට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. මේ වැඩසටහන සතියක් පුරා www.planetaudio වෙබ් අඩවියෙන්ද ඔබට සවන් දිය හැක. එක්සත් ශ්‍රී ලංකා සංගමය සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් වාර්ෂිකව ඔබ වෙත ගෙනෙන හෙළමිහිර සංස්කෘතික ප්‍රසංගය අප්‍රේල් මාස 14 වෙනි ඉරිදා සවස 6ට අවෙන්ඩල් විද්‍යාලය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ඔබ සැමට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ආරාධනයයි.
කොටදිනියාවේදී අතිශය අමානුෂික ලෙස අපයෝජනයට ලක්වී ඝාතනය කර තිබූ දැරිය සම්බන්ධ සිදුවීම මේ මොහොත වෙන විටත් ශ්‍රී ලාංකීය සමාජයේ බොහෝ දිනකට අමතකව නැත. ඒ සිදුවීම පිළිබඳව නැවත නැවතත් සිහිපත් කරන්නට හේතු වන අතිශය කුරිරු ඝාතනයක තොරතුරු පසුගිය දා වාර්තා විනි. ඒ හලාවත ඉරණවිල දරුවාගේ ඝාතනයයි. 2015 සැප්තැම්බර් මාසයේදී කොටදෙනියාවේදී දැරියක ඝාතනය වීමත් සමගම මතුවුණු සමාජ විරෝධය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ දිනවල ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුවේ එකඟතාවයේ තිබේ නම් 2017 වර්ෂයේ සිට එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවයි. අපට කියන්නට අවශ්‍ය වන්නේ මෙවැනි අපරාධයකට පසු සමාජයේ නැගෙන විරෝධය ඉමහත් බවකි. කොටදෙනියාවේ දැරියගේ ඝාතනයෙන් පසුවත්, යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනයෙන් පසුවත්, ඉරණවිල දරුවාගේ ඝාතනයෙන් පසුවත් සමාජයේ නැගුණු විරෝධය එක සමාන විය. ඇත්ත වශයෙන්ම කීවොත් මේ වන විට රටේ අපරාධ වර්ධනයේ වේගයක් දකින්නට ලැබේ. මේ අපරාධවලට සම්බන්ධ වූ බහුතරයේ පෙර කැරැට්ටුව හොඳ නැති බව හොඳින්ම දකින්නට ලැබෙන කාරණයකි. බොහෝ දෙනෙකු බරපතල ගණයේ අපරාධවලට පෙළඹුණු පුද්ගලයෝ වෙති. ඉරණවිල ඝාතනයේ සැකකරුද මීට පෙර වැරදි නිසා බන්ධනාගාරගත වී සිටියායයි සැකකිරේ. එයින් කියවෙන්නේ අප මේ සමාජයේ ජීවත් වන්නේ අපරාධකාරයන් හෝ එසේ වීමට බලාපොරොත්තු වන අතලොස්සක් පමණ පිරිසක් සමග බවයි. කොටදෙනියාව දැරියගේ ඝාතනය මොහොතේ ඒ වගකීමේ වාර්තා කළ මාධ්‍ය බොහොමයක් මෙවැනි අනතුරක් අප අවට සමාජයේ තිබෙන බවත් දරු දැරියන් ප්‍රවේශම් කරගතිබු බවටත් වාර්තා කර තිබුණි. ඒ බොහොමයක් අදහස් දක්වා තිබුණේත් පොලිස් නිලධාරීන්, සමාජ විද්‍යාඥයින් හා විද්වත් පිරිසය.
වරදින් පිරි පාරකය
එහෙත් අප සඳහන් කළ අපරාධ කළ කිසිවෙකුත් යහපත් මානසික මට්ටමකින් හිඳි අය නොවේ. මෙවැනි කුරිරු අපරාධ කරන පුද්ගලයෙකුගේ එවැනි විකෘති මානසික මට්ටමක් ඇතිවීමට බලපාන හේතු කාරණා පුළුල් ලෙස විමර්ශනය කිරීම හා දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ හදිසියේ හෝ කළ යුතු දේ හැටියට අපි විශ්වාස කරමු. ඇත්ත වශයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර කළ යුත්තේ එවැනි වැඩ පිළිවෙලකට යාමය. යම් අපරාධයකට නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමේදී එම අපරාධය පිළිබඳව සමාජයේ ඇති උනන්දුව බිය සහ අපරාධය පිළිබඳ ඇති කම්පනය අඩුවීමත් නැවත එවැනි අපරාධයකට මඟ පෙන්වීමකි. දඬුවම් දීම ඉක්මන් කළ යුතු බව පිළිගන්නා ගමන්ම මුළු මහත් සමාජයේම අනුගත විය යුතු ක්‍රියාදාමයක් තිබේ. ඒ තමා ජීවත් වන සමාජයේ පුද්ගල චරිත පිළිබඳව නිසි අවධානයකින් පසුවීමයි. ඒ එකිනෙකා දෙක සැකයෙන් අවිශ්වාසයකින් බැලීමක් නොවේ. බොහෝ විට එවැනි පුද්ගලික චරිත ස්වභාවයක් අපරාධයකට පෙළඹීම ඉස්මතු වන්නේ ෂණයකින් විය හැකි. අවට ජීවත් වන සමාජයේ එසේ නිරීක්ෂණාත්මකව විමසිල්ලෙන් පසුවන බව දුටු විට අපරාධයකට පෙළඹෙන පුද්ගලයෙකු තුළ ප්‍රබල පසුබෑමක් ඇතිවිය හැකි. නොවේසේනම් ඒ වැඩේ අත්හැර දැමිය හැක. අවධානයට පෙර අවධානය යෙදීම කොයි අතිනුත් හොඳයි. අපරාධ අවම කර ගැනීම හෝ තුරන් කර දැමීම සියලු දෙනාගේම වගකීම බව සිහි කට යුතුයි. රාත්‍රී කාලයේ කාන්තාවන්ට මහමග ගමන් කිරීමේදී ආරක්ෂාව නැති බවට විරෝධය පළ කරමින් කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ ඒකකයේ විසින් සංවිධානය කරන ලද පෙරේදා කොළඹදී පැවති විරෝධතා පාගමනද සමාජයේ අවධානය කාන්තා ආරක්ෂාව සඳහා යොමු කරවා ගැනීමට දරන ලද උත්සාහයක් බව කිව යුතුය. යහපත් සමාජයක් බිහිවන්නේ එම සමාජයේ සියලු දෙනාගේම කැපවීම බව අප සියලු දෙනා අමතක.
බුදු සාදුක වැඳලා
නින්ද කියන්නේ අපිට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. අනේ ඊරෑ නින්ද ගියේ නෑ හරිම අමාරු. හොඳට නින්ද ගියාද නම් හරිම ෆිට්. මේ වගේ දේවල් කතා බහේදී ඇහෙන සුලභ කතන්දර. නින්ද කියන්නේ ජීවිතයට ඉතාමත් වැදගත් දෙයක්. දවස පුරා විවිධ වැඩ කටයුතු වල වෙහෙසෙන අපිට දවස අවසානයේ ලැබෙන නින්ද තරම් සැපතක් නැහැ. සුව නින්දකින් ශරීරයට වගේම මනසටත් විවේක සුවයක් ලැබෙනවා.
විද්‍යාත්මකව බලනකොට නින්ද ඉතාමත් සංකීර්ණ ජීව විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්. නින්දේදී අපේ චලනයන් සහ බාහිර ලෝකයට ඇති sannivedane සහ ප්‍රතිචාර දක්වීම తాවකාලිකව නවතිනවා. ඒ නිසා හොඳ නින්දක පසු වෙනකොට අපට කිසිවක් දැනෙන්නේ නැහැ.
නින්දේදී යටිහිත උපරිම ධාරිතාවෙන් ක්‍රියා කරන බව වෛද්‍ය මතයයි. ඒ සමග ඒ මගින් අප අවදි වූ පසු සිදු කරන ක්‍රියාකාරීකම් සඳහා සිත සූදානම් කරනවා. නින්ද සිතට ගතට විවේකයක් ගෙන දෙන අතර ඉදිරි වැඩ කටයුතු වලටත් සූදානම් කරනවා.
මිනිසෙකුට කොතරම් වෙලාවක් නින්ද අවශ්‍යද? මිනිසා නිදා ගන්නා වෙලාවල් ඔවුන්ගේ වයස හා ශරීර සෞඛ්‍ය මත වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ලදරුවෙක් පැය 12ක් 16ක් අතර නිදා ගන්නවා. තරුණ කාලයේදී පැය 8ක් 10ක් පමණ වයෝවෘද්ධ කාලයේදී නිින්ද තරමක් අඩු කාලයකට වෙනවා. සාමාන්‍යයෙන් පැය 8ක් පමණ කාලයක නිින්ද අත්‍යවශ්‍ය වෙනවා.
නිින්ද නැතිවීමට ප්‍රධාන හේතුව නිරවුල් මනසක් නැතිකම බව වෛද්‍යවරුන්ගේ මතයයි. ජීවිතයේ එදිනදා ගැටලු ප්‍රශ්න අතපසුවීම් බලාපොරොත්තු සුන්වීම ආදී දේ සුව නිින්දකට හරස් කපයි. ඒ වගේම අධික සතුට අසීමිත බලාපොරොත්තු වැනි දේද සුව නිින්දක හතුරෝය.
දැඩි ලෙස මනස උත්තේජන වෙන දේද නිින්දට බාධා කරයි. ශරීරය හා ඇඳුම් පැළඳුම් වල අපිරිසුදු බව, කුසගින්න, අවශ්‍ය ප්‍රමාණය එක්වා ආහාර ගැනීම, කෝප වැනි උත්තේජනය වැඩි කරන පානයන් නිින්දට බාධා කරනවා. එපමණක් නොව දැඩි මානසික උත්තේජනයක් වන සංගීතය, චිත්‍රපට වැනි දේත් නිින්ද නොයාමට හේතු වෙනවා.
හොඳ නිින්දකට පරිසරයේ ආලෝකය, ආඩු නිශ්ශබ්ද, හොඳ වාතාශ්‍රයක් සහිත මැසි මදුරුවන්ගෙන් තොර උෂ්ණත්වයේ ආඩු වටපිටාවක් තිබිය යුතුමයි. නිින්දට පෙර සරල භාවනාව කෙරෙමින් ඕනෑම අයෙකුගේ සිත තැන්පත් වී සුව නිින්දක් ළඟා කරයි. ගෙවුණ දිනේ තමාගේ වැඩ කොටස හොඳින් නිටු කිරීමත් තමාට මෙන්ම අනුන්ටත් යහපත් වූ යමක් තමාගෙන් සිදු වූ බව සිතන්ට ඇතනම් යහපත් සැහැල්ලු මනසකින් සුව නිින්දක් ලබන්නට වරම් ලැබෙනු නොඅනුමානයි.
ප්‍රථම ප්‍රේම
අද ජන්මභූමි සමගින් ඔබ හා රැඳි සිටින්නට අපට ලැබෙන හෝරාව මෙසේ ගෙවි යනවා. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සාදර අනුග්‍රහයෙන් ඔබ වෙත ගෙන ආ ජන්මභූමි වැඩසටහන නිෂ්පාදනය කළේ රුෂාන් මනම්පේරි, තාක්ෂණය ගාමිණී සිරිවර්ධනගෙන්. වැඩසටහනේ පිටපත රාණි කිරිමැටියාව හා ඉන්ද්‍රා දයමිනී කොළඹගියගෙන්. තවත් දිනක මෙවැනි හෝරාවකින් ඔබ මුණ ගැසෙනතුරු ඔබට සුවදායි රාත්‍රියක්.
On demand in your language. Planet FM on